සත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපවාදේන සම්පාදේත නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේස තණ්හා උපජ්ජමානා උපජ්ජති එත් නිවේසමානා නිවේසති යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේස තණ්හා නිරුච්ඡම පහිනමානා පහීයති නිරුච්ඡමානා නිරුච්ඡති ධර්ම ශ්‍රවණාභ්‍යාසී ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි මේ පින්වත් පිරිස විශේෂයෙන්ම හෙට දවසේදී බොහෝ දින පෙරවස් සමාදන් වෙන්න පැමිණි පින්වත් උපාසක උපාසිකා පිරිසකුත් සිටිනවා. ඒ වගේම මේ පෙරවස් සමාදන් වෙච්ච උපාසක උපාසිකා පිරිසටත් ස්වාමීන් වහන්සේලාටත් හෙට දවසේදී සිව්පසින් උපස්ථාන කරන්ට පැමිණි ඒ දානදායක සින්වත් පිරිස දෙන්නවා. විශේෂයෙන්ම මෙතනදී ඒ අපේ පින්වත් නුවර ගුණරත්න මහත්මා, ඒ තමන්ගේ නුවණ මහත්මිය වගේම සහෝදර සහෝදරියෝ, ඥාතීන් ඒ වගේ මනුත් හිතේසින් සියලු දෙනාම එකට එකතු කරගෙන මේ පැමිණියේ බොහොම වටිනා සත් ක්‍රියාවක් සිද්ධ කරගන්නට සිද්ධ කරන්නට ඒ තමයි හෙට පෙහෙවස් සමාදන් වෙන උපාසක උපාසිකා පිරිසට ස්වාමීන් වහන්සේලාටත් හෙට දවස පුරාවට ඒ තමන්ගේ ගුණ ධර්මයන් වඩා වර්ධනය කරගන්නට උපකාර කරමින් ඒ අයට ප්‍රත්‍ය පහසුකමක් සලස් කරන්නට එහෙම නැත්නම් දන් දෙන්නට ඕනි කියන කලන අදහස් ඇතුවයි කැමිනි. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ඒ දන් දීම සඳහා පැමිණි ඒ පිරිසගේ පෙරවස් සමාදන් වීම සඳහා පැමිණි අපේ පින්වත් පිරිසගේ හැමෝගෙම මූලික අදහස මේ ජරා මරණ ධර්මයන්ගෙන් අත මෙදිලා ලබන අජරාමර බව අපි දන්නවා. ඒ නිසා දානානුසංස දේශනාවන් වලට දේශනා කරන්නට මුල් නොවි මේ ජරා මරණ ධර්මයන්ගේ අත මෙදී ගන්න ධර්මයක් තේරුම් කළ දෙන්නට උනේ දාන දේශනා පාඩයක් තමයි මම මාතෘකාව වශයෙන් තැබුවේ. දාන ආදී කුසල ධර්ම සිද්ධ කිරීම තුළිනුත් පින්මුතුනි අපි බලාපොරොත්තු වෙන්නේ නිදුක් බව. එහෙව සමාදන් වීම තුළිනුත් බලාපොරොත්තු වෙන්නේ නිදුක් බව. එහෙව සමාදන් වෙලා සීලාදී ගුණ ධර්මයක පිහිටලා සමත විදර්ශනා ධර්මයන් භාවනා වඩලා වහවහ මේ දුක්ඛාගත සසරෙන් එතර වෙන්නයි අපි හැම දිනම උත්සාහවත් වෙන්නේ. ඒ වගේම ඒ ධර්මයන් සඳහා උත්සාහවත් වෙන ගමන් ඉබඳු පිරිසකට උපකාර කරලා කුසල ධර්මයන් වඩා වර්ධනය කර ගැනීම තුළු බලාපොරොත්තු වෙන නිදුක් බව යම් හේකින් යම් විටකදී අපිට හැකි ශක්ති ප්‍රමාණයෙන් අප්‍රමාදීව කටයුතු කළත් ආශ්‍රයක් ක්ෂය කර ගන්නට බැරි වුණොත් උපදි සංඛ්‍යාත උප්පත්තිය කියන එක නවත්තන්න බෑ. එහෙම වුණොත් දුගතියක නොගොස් සුගතියක අපේ උප්පත්තිය ලබා දීලා සද්ධර්මය අවබෝධ කරවීමේ වටපිටාව තියෙන තිමුතුනි හැම වෙලාවෙම කුසල ධර්මයන්ටයි. ඉතින් මේ කුසල ධර්මයන් කිරීම තුලින්ද බලාපොරොත්තු වෙන්නේ සතර අපාය ආදී දුකකටපත් නොවි මනුෂ්‍යාත්ම භාවයක් දේවාත්ම භාවයක් ලබාගෙන ඒ තුල ඉඳගෙන හෝ අප්‍රමාදීව කටයුතු කරන්නට. කුසල ධර්ම සිද්ධ කරමින් ධමක යෙදෙන කෙනාට හැම වෙලාවෙම සුරක්ෂිත භාවයක් තියෙනවා. කුමක් නිසාද? යම් හේකින් මෙතන මේ වර්තමානයේදී යම් ප්‍රමාදී බවක් තිබුණත් ඒ තමන් සිද්ධ කරගත්ත කුසල මට්ටමේ පිහිටලා මතු හෝ එතෙන්ට එන්න තියෙන දවස්තාව බොහෝ සෙයින් තියෙනවා. අනිත් කෙනාට රැකවරණයක් නැහැ කියන එක නෙමෙයි ඒකෙන් සඳහන් කළේ. නමුත් බොහෝ සෙයින්ම කුසල ධර්ම සිද්ධ කරපු කෙනාට සිද්ධ කරන කෙනාට වැඩි අවස්ථාවක් තියෙනවා නිවන් දක්න ජීවිතයක් ලබා ගත්තත් දුක්ඛිත ස්වභාවයෙන් යුක්තෝ ජීවිතේ ජීවත් කරන්නේ නැතුව බොහොම පහසු අටපිටාවක් ඇතිව ඉපදිලා ඒ තමන් ලැබුණු ප්‍රත්‍යයෙන් අනිත් අයටත් උපකාර කරලා තමන්ද ජරා මර දුකින් මිදී ගන්නට පුළුවන්කම තියෙනවා. උපමාවක් කිව්වොත් බුදුරජාණන් වහන්සේ කාලෙදී අනේ පිටිසිටුතුමා විසාකා උපාසිකාව ඒ වගේම ජෝතිය සිතානු කිම්බිසා රජුරු ඒ වගේ අය ගත්තාම මහත් වූ භෝග සම්පත් ධන සම්පත් ඇතුව පෙරපින් ඇතුව උපන්නා. ඒ ධන සම්පත් පුණ්‍ය සම්පත් උපයෝගී කරගෙන බොහෝ දෙනෙකුට උපකාර කරලා තමන්ද ඒ ධර්මයන් හේතු කොටගෙනම ඒ උපකාරය මුල් කරගෙනම තමන්ද සසරෙන් මිදී ගත්තා. ඉතින් මේ දන් දෙන කෙනෙකුට ලැබෙන ආනිසංසය තමයි නිවන් දකින්ට ලැබෙන ජීවිතය වුණත් අපහසුවකින් තොරව පහසුවෙන් ලැබෙනවා. අපි කුසල ධර්මය කරන්නේ නැතුව අප්‍රමාදීව කටයුතු කළත් යම් හේකින් ප්‍රමාදී බවක් වුණොත් අපි ලැබෙන මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්නට පුළුවන් ඥාන සම්පත්තියකුත් තියෙයි. නමුත් පරිවාර සම්පත්තිය භෝග සම්පත්තියෙන් අපි දුප්පත් භාවයට පත් වෙන්න තියෙන ඉඩකඩ තියෙනවා. එහෙම වුණොත් අපිට මේ නිවන් මඟ උනත් පුරා ගන්න වෙන්නේ හරීම අපහසුතාවයි. ඒ නිසා අපේ පින්වත් පිරිස සතුට වෙන්නට ඕනේ දෙයාකාරයකින් ලෞකික වශයෙන් උත් ලෝකෝත්තර වශයෙන් කියන යහපත් දෙයාකාරු යහපතම ලබා ගන්නට පුළුවන් වෙන පරියාය ක්‍රමයකිනුයි අද අපි මේ කුසල ධර්ම සිද්ධ කළේ සිද්ධ කරන්නේ කියලා සතුට වෙන්නට ඕනේ. විශේෂයෙන් අද දවසේදී මම මේ පින්වත්තුන්ට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන වටිනා කරුණ රාශියක් තියෙනවා. එයින් අපි දන්නවා විශේෂයෙන්ම මේ ඉමක් කොනක් පරක් තෙරක් නැති දුක්සහගත සසරේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් අපි හැම කෙනෙක්ම යනවා ඇවිදිනවා සසර නොයෙක් දුක් විඳිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මේ දුක කියන එක තමන් විසින් ඇති කරගන්න එකකුත් නෙමෙයි, මේ දුක අනුන් විසින් ඇති කරන එකකුත් නෙමෙයි, මේ දුක තමන් සහ අනුන් කියන දෙන්නම එකතු වෙලා ඇති කරන එකකුත් නෙමෙයි, මේ දුක ඉබේම හටගත්ත එකකුත් නෙමෙයි, මේ දුක කියන එක හේතු ප්‍රත්‍යයයි කියලා. එක්තරා අවස්ථාවකදී අචේල කස්සප කියලා පිරිවෙජ කෙනෙක් හිටියා. එයා අනේ පිටිසිටු තුමාගේ පැරණි යහළුවෙක්. අනේ පිටිසිටු තුමා බුද්ධ ශාසනය තෝරගන්නකොට ඒ අචේලක නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඉතින් නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකෙක් බවට පත් වෙච්ච අචේලකත් ඒ වගේම අනේ පිටිසිටුමත් යහලුකම වෙනම තිබුණා, යහලුකම නැති වුණේ නැහැ දෙන්න දෙපැත්තක ශ්‍රාවකේ වුණාට. ඉතින් මෙහෙම අවුරුදු ගණනක් ගියා. අවුරුදු 30ක් තරම් කාලයක් ගියාට පස්සේ එක්තරා දවසක් අචේල කශ්‍යප අනේ පිටිසිටුමා බැහැ දකින්න ඇවිල්ලා අහනවා ගැහැවිය, ඔබ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකෙක් බවට පත් වෙලා බොහෝ කලක් පත් වෙනවා, බොහෝ කලක් වෙනවා, ඔබට කිසියම් මනුස දහමට වඩා උතුම් බව ඇති කරන ඥාන දර්ශනයක් තියෙනවද කියලා. ඒ වගේ අවස්ථාවේදී අනේ පිටිසිටුමා කියන ස්වාමීනි, මොකද නැත්තේ මට මේ ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියන නුවණකුත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මං කැමතිනම් කැමති වෙලාවක් විතක්ක ਵਿਚාර සහිත ප්‍රථම ධ්‍යානයට සමවැදලා මට ඉන්න පුළුවන්. විතක්ක රහිත ਵਿਚාර සහිත ද්විතිය ධ්‍යානයට තුනම් මට සමවැදලා ඉන්න පුළුවන්. විතක්ක ਵਿਚාර රහිත තුන්වෙනි ධ්‍යානයටත් මට ඕනනම් සමවැදලා ඉන්න පුළුවන්. මම යම් තාක් ධ්‍යානය කැමතිද ඒ තාක් මට ඉන්න පුළුවන්, මේ වගේ ගුණ විශේෂයක් මට තියෙනවා කියලා. ඊට පස්සේ අනේ පිදු සිටුතුමා අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ නිගණ්ඨනාත පුත්‍රයන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත්වලා දැන් අවුරුදු 30ක් විතර වෙනවා, මේ 30 ඇතුළත ඔබ ලැබපු යම් කිසි ගුණ විශේෂයක් තියෙනවද? ඊට පස්සේ කියනවා ගැහැවිය, මේ මුනර පිළ කලඹයි හෙළු බව යරෙන්ද මන් ලැබකු වෙන විශේෂ දෙයක් නැහැ කියලා. ඒ වෙලාවේදී අනේ පිටිසිටුමා කියනවා, ස්වාමීනි මේ ශ්‍රමණ බවත් මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වභාතයි සංදික්කයි අකාලිකයි, මේ ධර්මය අනුව පිළිපදිනවා නම් හොඳයි. ගැහැවිය මටත් ඒ බව හිතුණා කියලා බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කළා. ඒ අචේල කශ්‍යප හාමුදුරු ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියාම චේතවනාරාමයට යනකොට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත ගිහිල්ලා ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ කොයිද කියලා අහනකොට පිණ්ඩපාත ගියා ගුහාම ඒ අචේල කශ්‍යප මොකද කරන්නේ, බුදුහාමුදුරෝ හොයාගෙන වීදිය දිගේම ගියා. යනකොට භාග්‍යවතුන් වහන්සේ පිළිසිඳා වඩිනවා. දැකලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා, භාග්‍යවතුන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න අවසර දෙනවද? කශ්‍යප මේ අතරමඟට පිළිපන්න වෙලාව මේක මහපාර ප්‍රශ්නයක් අහන්න සුදුසු වෙලාව නෙමෙයි. දෙවෙනිවතාවටත් අහනවා, භාග්‍යවතුන් වහන්සේ මට කෙටියෙන් ප්‍රශ්නයක් අහන්න අවසරද? වෙලා යුත් කියන මේක අහන්න සුදුසු නෑ. තුන්වෙනි වතාවත් කියන ස්වාමීන් වහන්සේ මම ගොඩක් අහන්නේ කෙටියෙන් මට අහන්න අවසරද. තුන්වෙනි වතාවත් කියන මේක අතරමඟ නැවතත් කියනකොට හොඳයි එහෙනම් ඔබගේ ප්‍රශ්නේ අහන්න. ඒ වෙලාවේදී තමයි අහන්නේ ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ මේ දුක තමා විසින් කරගත් එකක්ද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා දුක තමා විසින් කරපු එකක් නෙමෙයි. එහෙනම් දුක අනුන් විසින් කළ දෙයක්ද? දුක අනුන් විසින් කරපු දෙයක්ුත් නෙමෙයි. මුදට මේවා ශාස්ත්‍රඥ වහන්සේගේ දර්ශනය පෙන්වන සූත්‍රයක්. මේක හොඳට තේරුම් ගන්න ඕනේ අපිත් බෞද්ධයෝ නම් අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ දර්ශනය හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට අපි අද විඳින දුකක් තියෙනවා නම් ඒ දුක අපි විසින් කරගත් එකක් කියලා අපි බොහෝ වෙලාවට කතා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක කියන එක තමන්ම ඇති කරගත් එකක් නෙමෙයි. එහෙනම් මේ දුක අනුංකල එකක්ද? අපි බොහෝ දුරට ලෝකයේ හිතන්නේ අහවලා නිසා මම මේ දුක් විඳින්නේ, අහවලායි මට මේ දුක දුන්නේ කියලා අපි හිතන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක කියන එක අනුන් විසින් ඇති කරන එකකුත් නෙමෙයි. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ දුක තමන් සහ අනුන් කියන දෙන්නම එකතු වෙලාද හදන්නේ? ඒ වෙලාවේදී ඒ කියන්නේ අපිට ඇති වෙන දුක අපි අනුන් කියන දෙන්නහින්දමද අපි දුක් විඳින්නේ? ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මේ දුක තමන් සහ අනුන් කියන දෙන්න විසින්ම ඇති කරගත් එකකුත් නෙමෙයි. එහෙනම් මේ දුක කියන එක ඉබේමද ඇති වෙලා තියෙන්නේ? ඒ කියන්නේ අපිට ඇති වෙන දුක ඉබේම ඇති වෙච්ච එකක්ද? නෑ, දුක කියන එක ඉබේම ඇති වෙච්ච එකකුත් නෙමෙයි. එහෙනම් දුකක් නැද්ද? දුකක් නැතුව නෙමෙයි දුකක් තියෙනවා. දුකක් නැතුව නෙමෙයි දුක කියලා එකක් තියෙනවා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද? මම දුක දන්නේ නැතුව නෙමෙයි මම දුකක් දන්නවා. දැන් මෙයා ප්‍රශ්න ටික ඔක්කොම අහුවාම මෙයාට ලොකු ප්‍රශ්නයක්. දුක කියන එක තමන් කළාද කියලා අහනකොට එහෙමත් නෙමෙයි, අනුන්ද කළේ කියනකොට එහෙමත් නෙමෙයි, දෙන්නමද කියලා අහනකොට එහෙමත් නෙමෙයි, ඉබේම හටගatti කියලා අහනකොට එහෙමත් නෙමෙයි. එහෙනම් දුක කියලා එකක් නැද්ද කියලා අහුවාම නැතුව නෙමෙයි තියෙනවත් කියනවා. ඒක එහෙනම් දන්නේ නැද්ද කියලා අහනම දන්නේ නැහැ නෙමෙයි දන්නවත් කියනවා. ඔන්න බලන්න හොඳට මේ ශාස්ත්‍රඥ වහන්සේගේ ශාසනේ අපිටත් අපි ගාව තියෙන දුක අපි අඬනවා වැළපෙනවා. අපි දුක ගැන බලන්නේ නැහැ, දුකේ ස්වභාවය තේරුම් ගන්න උත්සාහවත් වෙන්නේ නැහැ, දුකට අඬන එක තමයි කරන්නේ. ඉතින් නමුත් මේ ශාස්ත්‍රඥ වහන්සේගේ දර්ශනය ඒ ශාวกය හැටියට අපි හොඳට ඉගෙන ගන්න ඕනේ. එතකොට මේ අචේල කස්සප ආරාධනා කරන මේ ස්වාමීනි මට දුක කියා දෙන සීක්වා කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අචේල කස්සප මේ දුක හේතු ප්‍රත්‍යයයි. දුක කියන එක තමන් කරගත් එකකුත් නෙමෙයි, අනුන් කරගත් එකකුත් නෙමෙයි, දෙන්නම කරපු එකකුත් නෙමෙයි. දුක ඉබේම හටගත්තේ නැහැ. දුකක් නැතුවත් නෙමෙයි දුකක් තියෙනවා. දුකකුත් දන්නවා. මොකද්ද දුක? දුක කියන එක හේතු ප්‍රත්‍යයයි. එතකොට මේ දුක හේතු ප්‍රත්‍ය කියනකොට හේතුව කියනකොට හේතු කාරණා දෙකක් තියෙනවා. පාරම්පර හේතු සහ සමානාන්තර හේතු කියලා. පාරම්පර හේතු සමානාන්තර හේතු කියලා ඕනම දෙයකට හේතුව දෙආකාරකින් යෙදෙනවා. පරම්පරා වශයෙන් සහ අනතුරුව යෙදෙන ආකාරයකට. අපි මෙහෙම ගත්තොත් දැන් යම්කිසි ගහක් ගත්තාම ඒ ගහට ගහක් පැලවෙන්න බීජාංකුරයක් හැදෙන බීජයක් තියෙනවා. අපි අඹ ගහක් කියලා ගමු. අඹ ගහක් හැදෙනවා නම් අඹ ඇටයකින් ඒ අඹ ඇටයට කියනවා සමානාන්තර හේතුව කියලා. සමනන්තර කියලා කියන්නේ අනතුරුවම ඊගාවටම ආය ඉඩක් නැතුව මේ අඹ ඇටේ නිසාම ඊට අනතුරුවම අඹ ගහ දෙනවා. පාරම්පර හේතු කියලා කියන්නේ පරම්පරාව. එතකොට අපි කියමු මේ ගහේ හැදෙන අඹ ගෙඩියක් තියෙනවා නම් ඒක පරම්පරාවට හේතු වෙනවා. අඹ කියන පරම්පරාව ලෝකේ පවතින්න හේතු වෙනවා ඒක. අපි කියමු දැන් අඹ ගෙඩියකින් අඹ ගෙඩි අඹ ගහකින් ගෙඩියක් හැදුනොත් ගෙඩිය හැදුණු ගමන්ම ගහේ ඒ ගෙඩියෙන් තව ගහක් හැදෙන්නේ නැහැ. නමුත් කවදා හරි කොතන හරි තව අඹ කියලා පැවැත්මක් ලෝකේ තියෙනවා නම් ඒ අඹ වර්ගයේ ඒ පරම්පරාව ගෙනියන්න උපකාරී වෙනවා මේ අඹ ගෙඩි. එතකොට අඹ ගෙඩි වලට කියනවා මොකද්ද? පරම්පර හේතු. අපව ඒ අඹ ගෙඩියකින් හැදින අඹ ඇටයක් යම් වෙලාවක හිටෙව්වොත් අනේ හිටෝන ඇටේට කියනවා සමනන්තර හේතු. ඒ කියන්නේ ආසන්නම හේතුව සහ පුරාණ හේතුව. පරම්පරාවසින් ගෙන හේතුව. එතකොට මේ දුකට තියෙනවා පරම්පර හේතු සහ සමනන්තර හේතු කියලා. සමනන්තර හේතුව කියලා කියන්නේ ස්පර්ශය. ස්පර්ශයට අනතුරුවම උපදින දුක. මෙතෙන්දී ස්පර්ශය නිසා දුක ඇති වෙනවා කියලා කිව්වේ නිෂ්පර්යායකින්. නිෂ්පර්යායකින් කියලා කිව්වේ පරියාය කියලා කියන්නේ එක ක්‍රමයකට. නිෂ්පර්යායකින් කියලා කියන්නේ ක්‍රමයක් නැතුව. ඒ කියන්නේ දුක් වේදනාව දුකමයි, සැප වේදනාව නොපවතින නිසා දුකයි, උපේක්ෂා වේදනාව විපරිණාම වන නිසා දුකයි කියන අර්ථයකින් ස්පර්ශය නිසා දුක එන්නේ කියලා කියන්නේ. ඒ කියන්නේ යම් සැපක් තියෙනවා නම් ඒකේ උපයත්ම දුකක් නේ. ඒ බඳු අර්ථය. එතකොට මම අද මතක් කරන්න හදන්නේ ඒක නෙමෙයි. එතකොට මේ දුකට පරම්පර හේතුව නැත්තම් පරම්පරා වශයෙන් යන හේතුව තමයි මොකද? තණ්හාව. තණ්හාව. තණ්හාව ඒ කියන්නේ ගස්වල ගෙඩිය තිබුණොත් නේ, ගෙඩි හැදුනොත් නේ කොතනක හරි වැටිලා කවදා හරි දවසක පැලවෙන්නේ. නේද? පැලවුනහම ගහක් හැදෙනවා. ඒ ගහේ ගෙඩි නොතිබුණොත් ඒ පරම්පරාවට ඉඩක් නැහැ නේ. සමනන්තර හේතුට ඉඩක් නැහැ පරම්පරා හේතුව නැත්තම්. ඒ වගේ තණ්හාව නැතිනම් ස්පර්ශයට ඉඩක් නැහැ. ඒ නිසා මේ අපිට දුක ලැබෙනවා නම් මේ දුක එනවා නම් මේ දුක හේතු ප්‍රත්‍යය කිව්වා. මේ දුක හේතු ප්‍රත්‍යය කියනකොට අපි එතෙන්දි දත යුතුයි පරම්පරා හේතුයෙන් තමයි විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මොකද පරම්පරා හේතුව නැත්නම් සමනන්තර හේතුව කියන එක පවතින්නේ නැහැ. එතකොට දුකට හේතුව මොකද්ද? තණ්හාව. එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ යම් තාක් දුකක් ලෝකේ තියෙනවා නම් ඒ දුක ඇති වෙන හේතුව තණ්හාව නම් ඒ තණ්හාව ඇති වෙන්නේ කොහෙද? ඒ තණ්හාව පවතින්නේ කොහෙද? ඒ තණ්හාව මොනතරම් තැනක මොනතරම් දුරක පවතිනවද? මොන මොන තැන්වල පවතිනවද කියන කාරණාව ඉස්සෙල්ලා තේරුම් ගන්න වෙනවා. යමක් නැති කරන්න ඉස්සෙල්ලා ඇති වෙන පවතින තැන අපි දැනගන්න ඕනේ. යමක් නැති කරන්න කියලා උත්සාහවත් වෙන්නේ ඉස්සෙල්ලා ඇති වෙන සහ පැවතෙන තැන දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා තමයි මේ තණ්හාව කියන එක නම් දුක ඇති කරන හේතුව. ඒ තණ්හාව අපි නැති කරන්න ඕනේ නම් ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ ඒ තණ්හාව ඇති වෙන්නේ කොහෙද, පවතින්නේ කොහෙද කියලා. ඒ ටික තමයි මම අද මාතෘකා කළේ. යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නීසමනා නිවිසති. යමක් ලෝකේ ප්‍රියයි නම් මధుරයි නම් යමක් ලෝකයේ ප්‍රියයිනම් මధుරයිනම් එත්ත තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමන නිවිසති. මෙන්න මෙහි තණ්හාව උපදින්නේ මෙන්න මෙහි තණ්හාව පවතින. ලෝකේ යමක් ප්‍රියයිනම් මధుරයිනම් අන්නේ ප්‍රිය වූ මధుර වූ දේ තුලයි තණ්හාව කියන එක උපදින්නේ තණ්හාව කියන එක පවතින. එතකොට කිංචි ලෝකේ ප්‍රිය රූපං සාත රූපං කුමද්ද ලෝකේ ප්‍රිය කුමද්ද මధుර තණ්හාව කියන එක ඇති වෙන්නේ ලෝකේ ප්‍රිය වූ මధుර වූ තැනකයි. එතකොට තියෙන ප්‍රශ්නයක් මොකද්ද ලෝකේ ප්‍රිය මොකද්ද ලෝකේ මధుර කොතනද ලෝකේ ප්‍රිය කොතනද ලෝකේ මధుර. චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්හා උපජ්ජමාන උපජ්ජති නිවිසමාන නිවිසති. රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්හා උපජ්ජමාන උපජ්ජති එත් නිවිසමාන නිවිසති. ඇහැ ලෝකේ ප්‍රියයි මధుරයි තණ්හාව උපදින්නේහි පවතින්නේහි. රූපේ ලෝකේ ප්‍රියයි මధుරයි තණ්හාව උපදින්නේහි පවතින්නේහි. මෙතනදී තණ්හාව උපදින සහ තණ්හාව පවතින කාරණා 60ක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. යටින් අවීචයේ ඉඳලා උඩින් භවග්‍රය දක්වා මේ 31 තලය තුල යම්තා කෙනෙකුගේ තණ්හාව කියන එක පැවතුනා නම් අපේ විතරක් නෙමෙයි බ්‍රහ්මයන්ගේ දෙවියන්ගේ මිනිස්යන්ගේ තේජ තිරසංගත සත්තු යම්තා සත්වයයි කියලා විවහාරයට යන පැවැත්මක් තියෙනවා නම් ඒ ඔක්කොගෙම තණ්හාව ඇති වෙන්නේ මෙන්න මේ කාරණා හැටියට. එතකොට තණ්හාව ඇති වෙන කාරණා 60 මොකද්ද? 6 6 ගොඩවල් 10ක් තියෙනවා. ඔන්න ඔය ටික වෙලාවක ලියා ගන්න. ඔය සතිපට්ඨාන සූත්‍රය එහෙම තියෙනවා. ආධ්‍යාත්මික ආයතන 6. මොකද්ද ආධ්‍යාත්මික ආයතන 6? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනසහිත. ඔන්න ඔය 6 තමයි ආධ්‍යාත්මික තණ්හාව ඇති වෙන හේතු 6. බාහිර ආයතන 6ක් තියෙනවා. දැන් 6ක් තියෙනවා. මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම, ධර්මාරම්. ඔන්න තණ්හාව ඇති වෙන ස්ථාන 6ක් තියෙනවා බාහිර. ඊට පස්සේ විඥාන 6ක් තියෙනවා. මොකද්ද? චක්කු විඥාන, සෝත විඥාන, ඥාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මන. ඔන්න විඥාන 6. දැසි ස්පර්ශ 6ක්. දැන් 6 ගොඩවල් කීයක් කිව්වද? ස්පර්ශයත් එක්ක 4යි. ස්පර්ශ කීයක් තියෙනවද? ආයේ මොනවද? චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ඝාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස. දැස වේදනා ගොඩවල් 6යි. මොනවද වේදනා? චක්කු සම්පස්ස ජා වේදනා, ඇයි ඇස් ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව, සෝත ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව, ඝාන ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව, ජීවා ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව, කාය ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව, මන ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව. ත්‍රිකියෙද දැන්? 6 ගොඩවල් කීයද? 5යි. ඊට පස්සේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. 6යි. ඊට පස්සේ රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන කීයද? කීයද? අටයි. ඉදිරියට කියන්න පුළුවන් කාටද? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඒ කියන්නේ තණ්හාවට තණ්හා කරනවා. දැන් සමහර අවස්ථාවලදී යම් යම් දේවල් වලට කැමැති බව අපි දන්නවා. තණ්හයි. මේක තණ්හාව නිවන් දකින්න බාධායි කියලා දන්නවා. නමුත් තණ්හාව අතරින්ද තණ්හයි. කැමැත්ත කියලා අතරින්ද කැමැත්ත අතරින්ද ඕගොල්ලෝ අකමැති නැද්ද? අකමැති වෙන අවස්ථා තියෙනවනේ. එතකොට ඊට පස්සේ රූප විතක්ක, සද්ද විතක්ක, ගන්ධ විතක්ක, රස විතක්ක, පොට්ටබ්බ විතක්ක, ධම්ම විතක්ක. රූප විචාර, සද්ද විචාර, ගන්ධ විචාර, රස විචාර, පොට්ටබ්බ විචාර, ධම්ම විචාර. කීයද දවස්? ඈ 60යි. ඔන්න ඔය කාරණා 10 තමයි තණ්හාව ඇති වෙන්නේ. ඔය 10 ගොනු වෙන්නේ මෙහෙම. ආධ්‍යාත්මික ආයතන 6 ඇහැ ගත්තොත් බාහිර ආයතන 6 රූපේ ගන්නවා. විඥාන 6 චක්කු විඥානේ ගන්නවා. ස්පර්ශ 6 චක්කු සම්පස්සේ ගන්නවා. වේදනා 6 චක්කු සම්පස්සජා වේදනාව ගන්නවා. සංඥා 6 රූප සංඥාව ගන්නවා. චේතනා 6 රූප සංචේතනාව ගන්නවා. තණ්හා 6 රූප තණ්හාව ගන්නවා. විතක්ක 6 රූප විතක්කේ ගන්නවා. විචාර 6 රූප විචාරේ ගන්නවා. දැන් ඔය ටික පිළිවෙල කර තිබ්බහම ඇහත් රූපය චක්කු විඥානය තුන් දෙනාට චක්කු සම්පස්සේ, චක්කු සම්පස්සේ නිසා විඳීම, යමක් විඳිනා මේක හඳුනනවා, යමක් හඳුනනවා මේක කල්පනා කරනවා, යමක් කල්පනා කළොත් ඒකට තණ්හාව ඇති වෙනවා, තණ්හාව ඇති වුණොත් ඒක හිතෙන් හිතෙන් විතක් කරනවා, සිහි කරනවා, සිහි කරලා ඒක හොයනවා, විචාරය කියන්නේ හොයනවා. මෙන්න මේක තමයි තණ්හාව ඇති වෙන පිළිවෙල. තණ්හාව ඇති වෙන්නේ මෙන්න මේ ක්‍රියාදාමය තුල. ඒ වගේම කනට ගත්තාම කනත්, සද්දයත්, සෝත විඥානය, සෝත සම්පස්සයත් කියලා මේ 6 උඩවල් ටික එක එක පරියායකින් දකින්න. තේරුණාද කියේ? එතකොට කෙටියෙන් ගත්තොත් ඇහෙන් යමක් දැකලා ඒක ගැන හිතලා ඒක හොයනවා කියන කාරණාව වෙනකොට කාරණා 10ක් තියෙනවා. 10ක ගොඩක් තියෙනවා. කනෙන් යමක් අහලා ඒක ගැන හිතනවා හොයනවා කියනකොට කාරණා 10ක් තියෙනවා. ඉතින් මේ කාරණා 10ම තියෙනවා එහෙන් බලලා අපි හිතනවා කියන කාරණා. කනෙන් යමක් අහලා අහපු දෙයට හිතනවා කියනකොට ඔය කාරණා 10ම තියෙනවා. නාසයෙන් යමක් ගඳ සුවඳ දැනගෙන ඒකට හිතනවා ඒක හොයනවා කියනකොට ඔය කාරණා 10ම තියෙනවා. දිවෙන් දැනගත් රසක් විඳලා ඒක සිහි කරනවා ඒක හොයනවා කියනකොට ඔය කාරණා 10ම තියෙනවා. කයෙන් යම් ස්පර්ශයක් ලැබලා ඒක ගැන හිතනවා ඒක හොයනවා කියනකොට ඒ කාරණා 10ම තියෙනවා. හිතේ යමක් සිහි කරලා සිතින් යමක් දැනගෙන ඒක සිහි කරලා ඒක හොයනවා කියනකොට ඒ කාරණා 10ම තියෙනවා. එතකොට තණ්හාව කියන එක ඇති වෙනවා නම් ඔන්න ඔය කාරණා 60 උදව් වෙලා තියෙනවා. තණ්හාව ඔය කාරණා 60 තැවරිලා තියෙනවා. තණ්හාව උපදින්නේ ඔය කාරණා 60 එකක එකක මුල් වෙලා ඒවම මුල් වෙලා ඒවටම උපදිනවා. ඔයින් පිටත කොහෙවත් කවදාවත් තණ්හාව උපදින්නේ නැහැ. තණ්හාව උපදින්නේ, තණ්හාව පවතින්නේ ඔය රාමු ඇතුලේ විතරයි. ඔය කාරණා 10 විතරයි. කාරණා 10 ගුණවල 6ක් තියෙනවා. ඔය 60 තමයි තියෙන්නේ. එක කාරණාවක් මුල් කරගෙන අපි කියමු කන කියන එක මුල් කරගෙන කාරණා 10ක් උපදලා ඒ 10න් කන කියන එකට ඇලෙන්න පුළුවන්. හිතින් කනට තණ්හා කරනවා කියනකොට එතකොට කනින් අහනවා, අහල තණ්හා කරනවා කියනකොට කන නිසා උපදින්න පුළුවන්. එක නිසා 10ක්, 10ක් නිසා 1ක්, මේ මාරු මාරුට මාරු මාරුට අන්තිමට මේ ටික ඔක්කොම ටික තණ්හාව පවතින උපදින තැන. ඒකයි තණ්හාව උපදින්න පුළුවන් පවතින්න පුළුවන්. ඇහැ රූප චක්කු විඥාන මේවා ටික මුල් වෙලා දකින්න රූපයකට තණ්හාව උපදින්න පුළුවන්. එහෙම නැතිනම් ඒ කාරණා 10 උදව් වෙලා රූපයකට තණ්හාව උපදින්න පුළුවන්. එහෙම නැතිනම් ඒ කාරණා 10න් යමක තණ්හාව පවතින්න පුළුවන්. ඒක ඇහැට කැමති, ඒක රූපයට කැමති, ඒක අරමුණු දැනගත්ත විදිහට කැමති. ඒ විදිහට තණ්හාව කියන එක කෙනෙකුට උපදිනවා පවතිනවා කියනකොට, උපදිනවා කියනකොට වර්තමානයේකින් මේ දැන් යමක් ඇති ඉදිරිපිට ආවහම තණ්හාව කියනක උපදිනවා කියනක දකින්න, පවතිනවා කියනකොට අතීතෙන් ඉපදුණු එකට පවතින්නේ තණ්හාව. ඔබලන්ට තණ්හාව කියන එක පවතිනවා නම් පවතින්නේ එක්ක ඇහැකට, එක්ක රූපේ දැකපු රූපයකට, එක්ක දැනගත්ත බවකට, එක්ක විඳපු දෙයකට, ඇහෙන් බල්ල විඳපු දෙයකට, ඇහෙන් බල්ල හඳුනාගත්ත දෙයකට කියනවා වගේ මේ අටලොස් ධාතු ඇතුළේ යමකට තමයි තණ්හාව කියන එක පවතිනවා නම් පවතින්නේ. උපදිනවා නම් උපදින්නේ ඔය ටිකේමයි. එතකොට අපිට යම්තා අනවරාග්‍ර සංසාරික දුක් විඳමින් ආවනම් ඒ දුක ඇති කරපු ඇති කරන හේතුවක් තිබුණා නම් ඒ හේතුව හැම වෙලාවම පැවතුනේත් පවතින්නේත් ඔන්න ඔය කාරණා ඇති. හොඳට දැනගන්න ඕනේ මෙන්න මේ කාරණා 60 ඇතුලේ කිසිම තැනක තණ්හාව කියන එක එකෙන් මිදිලා ඉන්න පුළුවන් කමක් නැහැ. අපිට යම් දවසකදී මේ දුක කියන එක නැති කරනවා නම් දුක කියන එක නැති කරන්න වෙන්නේ කොහොමද? දුක නැති කරන්න පුළුවන්ද? දුක නැති කරන්න බෑ නේද? දුක නැති කරන්න පුළුවන්ද බැයිද? මම කියන්නේ දුක නැති කරන්න බෑ. දුක අර කියන්නේ අඹ ගෙඩියක් කඩන්න පුළුවන්, අඹ කඩලා තියෙනවා. මම කියන්නේ අඹ කඩන්න බෑ. අඹ ගෙඩිය නැට්ටනේ කඩන්න පුළුවන්. අඹ ගෙඩිය කඩනවා නම් අපිට වෙන්නේ කොහොමද? කෑලි කෑලි ගහේ තියද්දි කෑලි කෑලිනේ කඩන්න වෙන්නේ. පොල් කඩනවා කියලා අපිට කරන්න වෙන්නේ මොකද්ද? පොල් ගෙඩිය තියෙන නැට්ට කඩලා පොල් කැඩුවා කියන පොල් කඩනවා කියන එක වෙනවා නම් ඒක ගහේ තියද්දිම කෑලි කෑලි තමයි කඩන්න වෙන්නේ නේද? එතකොට අපි කරන්නේ යමක් කඩනවා කියලා ඒකට තියෙන හේතුව නැති කරන එක නේද? කොයි විදිහට අපි අඹ කඩලා තියනවද කවදාව? නැහැ. පේර ගෙඩියක් කඩලා තියනවද? නැහැ. අපි කරන්නේ මොකද්ද? ඒකේ තියෙන නැට්ට කඩන්නේ නේ. ඒ වගේ දුක නැති කරන්න බෑ අපිට. දුක ඇති වෙන හේතුවක් තියෙනවනේ. ඒක නැති කෙරුව හැකි. හේතුව නැති වුණාම දුක කියන එක නැති වෙනවා. එතකොට අපි කියන දුක නැති කළා කියලා නේද? නමුත් නැත්තම් දුක කියන එක කොහොමද අපි නැති කරන්නේ? දැන් අපි අසනීපයක් වුණොත් දොස්තර මහත්තයාට පුළුවන් ද අපේ රෝගේ නැති කරන්න? බෑ. එයා මොකද කරන්නේ? රෝගේ ඇති වෙච්ච හේතුවක් තියෙනවා නම් ඒ හේතුව නැති වෙන්න බෙහෙත් දෙනවා. වෛරසයක් හරි මොකක් හරි තියෙන කියලා හොයාගෙන ඒ වෛරසය නැති වෙන්න හේතුව නැති වෙන්න බෙහෙත් දුන්නාම රෝගේ නැති වෙනවා. එහෙම නැතු රෝගේ නැති වෙනවා කියලා ඇඟෙන් උණ නම් උණ ඇදලා දාන්න ක්‍රමයක් තියෙනවා. හෙම්බිරිසා නම් හෙම්බිරිසා වයින් කරන ක්‍රමයක්. ඒ වගේ දුක අයින් කරන්න ක්‍රමයක්, දුක නැති කරන්න පුළුවන් ක්‍රමය මොකද්ද? දුකට තියෙන හේතුව නැති කරනවා. එතකොට යම්කිසි කෙනෙකුට මේ දුක නැති කරනවා නම් ඒ දුක නැති කරනවා කියලා කරන්න පුළුවන් මොකද්ද? දුක ඇතිවෙච්ච හේතුව නැති කරනවා. එහෙනම් දුක ඇති වෙලා තියෙන්නේ කොතනද කියලා අපි බැලුවා. මෙන්න මේ කාරණා 60 තුල දුක කියන එක ඇති වෙනවා පවතින. එහෙනම් දුක කියන එක නැති කරන්න ඕන කොහෙද? යම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා නිරුජ්ජමානා නිරුජ්ජති පහිනමානා පහියති නිරුජ්ජමානා නිරුජ්ජති. යමක් ලෝකේ ප්‍රියයි නම් මధుරයි නම් තණ්හාව නැති වෙන්න ඕනේ මෙන්න මෙහි, නිරුද්ධ වෙන්න ඕනේ මෙන්න මේ කාරණා හැටේමයි කෙනෙකුට තණ්හාව නැති වෙන්න ඕනේ. මෙන්න මේ කාරණා හැටේමයි තණ්හාවගේ තණ්හාව නිරුද්ධ වෙන්න ඕනේ. යම් කිසි කෙනෙකුට මෙන්න මේ කාරණා හැටෙන් එකක්වත් තමන්ගේ වෙල නැත්තම් තමන්ගේ වෙලා නැත්තම් කැමැත්තක් ගුණකීමක් සතුටු වීමක් නැත්තම් තමන්ට මේ කාරණා හැටෙන් එකක්වත් අහුවෙලා නැත්තම් අන්න යාට කියන තණ්හාව නැති කරපු කෙනා කියලා. තණ්හාව කියනකොට කාරණා තුනකින් තියෙනවා. අභිනන්දති, අභිවදති, අජ්ජෝසහයි චිත්තති. අභිනන්දති සතුටු වෙන බවක් තියෙනවා නම්, අභිවදති හොඳයි කියලා ಗುಣ කියන බවකුත් තියෙනවා නම්, අජ්ජෝසහයි චිත්තති බැසගෙන හෝ පවතින. ওই තුන් ආකාරයෙන් එක ආකාරයකට තණ්හාව කියනක පවතිනවා. උපජ්ජති නන්දි. එතකොට අපි කියමු ඇහින් දකින දෙයට සතුටු වෙනවා නම් අභිනන්දති, හරිම හොඳයි යැ ඒ දැකපු කියලා හිතනවා නම් අභිවදති. එහෙම මුකුත් කියන්නේ නැහැ. නමුත් ඇස් දල්වාන ඒ දිහා බලාගෙන ඉන්නවා නම් හොඳට, ඒ කියන්නේ ඒ කිනුත් කියනවා මෙයා මේක හොඳට විඳිනවා කියන එක. කියන බැසගෙන පවතිනවා නම්, ඒකට යොමු වෙලා ඉන්නවා නම්, දකුණ දෙයට බැසගෙන පවතිනවා නම් එපමණකුත් ගන්නවා. අජ්ජෝසය චිත්තක බැසගෙන පවතින. එතකොට නැත්තම් ඇහෙන් රූප බලනවන, කනෙන් සද්ද අහනවන, මේ ආයතනය පරිහරණය කරන බවම ආයතනය අතන හැර ඉන්නවා. තණ්හාව පවතින. එතකොට අපිට තණ්හාව නැති වෙන්න නම් සතුටු වීමකුත්, ගුණකීමකුත් නැති වෙන්න ඕනේ, බැසගෙන සිටීමකුත් නැති වෙන්න ඕනේ. කොහොමද අපි ඇහෙන් දකින දේකින් තණ්හාව නැති වෙන විදිහට ජීවත් වෙන්නේ කියලා දැන් හොයාගන්න ඕනේ? මොකද අපි දැක්කා ඇහැ මුල් වෙලා ඇහෙන් යමක් පේනකොට ඒ පේනවා කියන සිද්ධිය තුළ කාරණා 10ක් එකට ගොනු වෙලා තියෙනවා. ඒ කාරණා 10 තුළ තමයි තණ්හාව උපදින්න හෝ පවතින්න පුළුවන්කම තියෙන්නේ. කනින් ශබ්දයක් අහනකොට එතන තියෙනවා කන, ශබ්දය, සෝත විඥාන කියලා කාරණා 10ක් තියෙනවා ගොනු වෙලා. ඒ කාරණා 10 තුළම තියෙනවා තණ්හාව උපදවීම සහ පැවතීමේ හැකියාව. මේ වගේ ආයතන ටිකෙන් ගන්න. එතකොට අපිට තණ්හාව නැති වෙන්න ඕනේ ඇහෙන් බලනකොට කාරණා 10ක් තියෙනවා නම් මේ කාරණා 10ම හෝ 10න් එකක හෝ තණ්හාව කියන එක කියෙන්න බෑ. නැති වෙන්න ඕනේ, ප්‍රහීන වෙන්න ඕනේ, තණ්හාව නිරුද්ධ වෙලා තියෙන්න ඕනේ. දොරේ තණ්හාව පෙන්නවා මේ ඇහැට පේන ධර්මතා 10 සතුටු වෙයි නම් හොඳයි කියයි නම් ඒක බැසගෙන හොයිදී නම් ඒව පරිහරණය කරමින් හොයිදී නම් කියන ක්‍රම තුනකින්ම තණ්හාව නියෝජනය වෙලා අපි සතුටු වුනේත් නැහැ, ಗುಣ කිව්වෙත් නැහැ, නමුත් ඒව පාවිච්චි කරමු පමණකින්ම ඒක අල්ලගෙන ඉන්නේ අපි. ඒත් දෙර්ලා නැහැ කියන කරුණක් තියෙනවා. එතකොට කොහොමද අපි තණ්හාව ඇති නොවන විදිහට ජීවත් වෙන්නේ? දැන් ওই විදිහට ගත්තාම තණ්හාව ඇති වෙන වටපිටාව අපිට හම්බ වෙන්න ඕනේ මුළු තුන් ලෝකෙම. ඔය කාරණා 60 ගත්තාම ඔය කාරණා 60ට අයිති නොවුණු කිසිම දෙයක් ලෝකෙ තුල නැහැ. ලෝකෙ කියනකොට කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන තුන් ලෝකෙ තියෙන ඔක්කොම ධර්මතා ටික ඔය කාරණා 60 තියෙනවා. එහෙනම් මේ ලෝකෙ ඇතුළ කිසිම තැනක කිසිම දෙයක තණ්හාව තියෙන්න බෑ අපිට. ඒව ඇතුළේ ඉන්න බෑ එහෙනම් අපිට. මොකද ඉන්න බවම තණ්හාවම නම් අජ්ජෝසය තිට්ඨති. දැසගෙන ඉන්න බවම තණ්හාව නම් ඉදීමම තණ්හාව නියෝජනය වෙනවා නම් යමක ඒ දේ ගන්න ඕනේ නැහැ. සතුටේ කියන්න ඕනේ නැහැ, හොඳයි කියන්න ඕනේ නැහැ. එතන ඇසුරු කරනවා, එතනින් බෑර වෙන්නේ නැහැ. ඒව අල්ලගෙන ඉන්නවා කියන බවම තණ්හාව නම් අපිට වෙනවා තණ්හාව නැති කරන්න කියලා. මොකද්ද මේවා මගේ අරලා යන්න වෙන ක්‍රමයක් හොයාගන්න වෙනවා නේද? එතකොට අපි ඒක පොඩ්ඩක් බලමු. ඔකට පෙන්නනවා හොඳ සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ ඒ කාලෙදී කස්සක කියලා සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට නිර්වාණ පටිසංයුත්ත දේශනාවක් කරනවා. ඒ කියන්නේ නිවන හා යෙදුණු නිවනටම යොමු වෙන විදිහේ දහම් කතාවක් කතා කරනවා භික්ෂුන් වහන්සේලාට. භික්ෂුන් වහන්සේලාත් හිත එහෙම එහෙ යන්න නොදී මුළු හිතින්ම සකසා මේ ධර්මය අහනවා. ඉතින් මේ දැන් බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම නිර්වාණ පටිසංයුත්ත දේශනාවකදී දේශනා කරන්නේ මායිනේ නේතමම නේසු හමස්මින නේසු අත්තාති. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා දකින්න. ඇහැ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි, රූපේ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා දකින්න කියන විදිහට. ওই වෙලාවේදී මාර්යා කල්පනා කරනවා, මාර්යා බලනවා මේ ශ්‍රමණ ගෞතමය නිර්වාණ පටිසංයුක්ත දේශනාව භික්ෂුන් වහන්සේලාට කරනවා. භික්ෂුන් වහන්සේලාත් මේක සකසා අහනවා. මම මේ භික්ෂුන් වහන්සේලාගේ හිත කුපිත කරන්න, දේශනාවෙන් බැහැරට ගෙනියන විදිහට හිත අවසන්ව වැඩක් කරන්න ඕනේ කියලා හිතාගෙන මාර්යා මොකද කරන්නේ? මේ ගෝබියෙක්ගේ වේශයක් මවාගෙන, ජටාවක් බැඳගෙන, කෙවිතකුත් අරගෙන බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට ගිහිල්ලා අහනවා, මේ ශ්‍රමණයන් වහන්සේ මේ පැත්තෙන් හරක් ටිකක් එහෙම ගියාද කියලා. ඉතින් අර භික්ෂුන් වහන්සේලාගේ මනස එහාට මෙහාට යොමු වෙන්න අර දේශනාව කඩාකප්පල් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හඳුරගෙන කියනවා, පාපිය මෙහෙ ඇති හරකෙක් නැහැ කියලා. එතකොට කියනවා, ඔබ වහන්සේ දැන් කිව්වා නේද මේ ඇහැ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි කියලා. ඊට පස්සේ කියනවා, නෑ නෑ, ඇහැ මගේමයි, රූපේ මගේමයි, චක්කු විඤ්ඤාණය මගේමයි. දැන් මේ භික්ෂු මහසාරාට ඒ අදහස ඇති කරවන්න හින්දා මාර්යා කියනවා, මොකද්ද, ඇහැ කියන එක මගේමයි, රූපය මගේමයි, චක්කු විඤ්ඤාණය මගේමයි කියනකොට බුදුරජාණන් වහන්සේ මොකද කියන්නේ? ඒක එහෙමයි මාර්යා, ඇහැ උඹේම තමයි, රූපේ උඹේමයි, චක්කු විඤ්ඤාණය උඹේමයි කියනවා. හරිද? දැන් මාර්යා රකින්නේ භික්ෂු මහසාරාට බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ ඇහැ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා බලන්නනේ. මාර්යා ඒකට ප්‍රතිවිරුද්ධව හින්ද එකක් හැටියට කියන්නේ, නෑ මගේමයි, රූපය මගේමයි, චක්කු විඤ්ඤාණය මගේමයි කිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒක එහෙමම තමයි මාර්යේ, ඇහැ උඹේම තමයි, රූපය උඹේමයි, චක්කු විඤ්ඤාණය උඹේමයි, චක්කු සම්පත්තියත් උඹේමයි, චක්කු සම්පත්තියෙන් උපදින වේදනාවත් උඹේමයි කියන. ඈ ගාවට කන්න, නාසය, දිව, ශරීරය, මනස කියන මේ අටලොස් ධාතුවම කියනවා මාර්යා මේ ටික උඹේම තමයි කියන. ඊටවස්සේ සමන ගෞතම මාව හඳුනාගත්ත කියලා ලැජ්ජ වෙලා එහෙමම. එතෙන්දී දැන් මම මතක් කළේ, දැන් මේ තණ්හාව උපදිනවා කියලා පෙන්නපු ටික ඔක්කොම කොතනද? මායයටයි ති භූමිය. ඇහැ රූප චක්කු විඤ්ඤාණ චක්කු සම්පස්ස කියලා අපි කාරණා 60ක් ගැන කතා කළානේ. මේ කාරණා 60ම තණ්හාව උපදින කාරණා 60ම අයිති කාටද? මායයාගේ භූමියට. ඔය කාරණා 60 ඇතුලේ ඉන්නවා කියලා කියන්නේ මායයාගේ භූමියේ ඉන්නේ. තණ්හාව කියන තැන ඉන්නේ. එතකොට මායාගේ භූමිය තුල ඉන්නවා කියන එකම දුසහිතයි. දැන් මෙතනදී අපි එක කාරණාවක් තේරුම් කරගන්න ඕනේ. ඒ තමයි තණ්හාව ඇති වෙලා තණ්හාව ඉපදින තණ්හාව පවතින ප්‍රදේශයේ කොච්චරද ඒ ප්‍රමාණයේ මායාගේ භූමිය. තණ්හාව උපදින තණ්හාව පවතින ප්‍රදේශයේ මායාගේ භූමිය තමයි මේ 31 තලයේම මේ තුන් ලෝකේ කියලා කියන්නේ මේ ඔක්කොම ටික. එතකොට අපි කොහොමද මේ මායාගේ ඉදමෙන් අහකට යන්නේ? මායාගේ ඉදමෙන් අහකට යන කෙනයි තණ්හාව නැතුව ඉන්නේ. එයාටයි තණ්හාව නිරුද්ධ වෙන්නේ තණ්හාව ප්‍රහාණය වෙන කොහෙද? ආංගර කාරණා හැටි. එක පොඩි දෙයයි තියෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු විදිහට අපි ඉන්නවනේ. අපි ඉස්සෙල් තේරුම් කරගන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා. පියා සතු ඉදම නැත්තම් බුදුරජාණන් වහන්සේ සතු ඉදම මාර්යාට එන්න බැරි තැන, එන්න බැරි ඉදම කොහොමද කියලා තේරුම් කරගන්න ඕනේ. මාර්යාට අයිති බිම් ප්‍රමාණය තේරුම් කරගන්න ඕනේ. දැන් මාර්යාට අයිති බිම් ප්‍රමාණය තමයි අපි ඉස්සෙල්ලා කිව්වේ. තණ්හාව උපදින තණ්හාව පවතින තැන මොකද්ද? මාර්යාට අයිති තැන අයිති බිම් ප්‍රමාණය. දැන් අද අපි ජීවත් වෙන ප්‍රදේශයේ කොහෙද? මාර්යාට අයිති බිම් ප්‍රමාණය. ඔන්න මේ තුල හිටියොත් මාර්යාට කැමති දෙයක් කරන්න පුළුවන්. මොකද එයාට අයිති බිම් ප්‍රමාණය මේ ගෙවල් දොරවල් හදාගෙන ඉඳිත් එයාට ඕන වෙලාවට අපිව එලවන්න පුළුවන් නේද? මොකද අයිතිය තියෙන්නේ එයාට නිසා. පොලිසියට දුසාවියකට කියලා නඩු දැම්මත් අපි ගෙවල් දොරවල් හැදුවා කියලා හරියන්නේ ඔප්පුව තියෙන්නේ මාර්යාගේ නිසා. එයා ඔප්පු ඉදිරිපත් කරනවා. එතකොට අපිට තියෙනවා කියාගින් දෑවැද්දට ලැබුණු ඉඩම. චරත වික්‍රේ සකේ පෙtti විශේෂ මහන්නේ සිය පියාගෙන් උරුම වෙච්ච තැන හැසිරෙන්න කියනවා බුදුරජාණන් වහන්සේ. ඈ මහණේ නුඹලට පියාගෙන් උරුම වෙච්ච තැන හැසිරෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. කොතනද පියාගෙන් උරුම වෙච්ච තැන? මාර්යාට අයිති නැති ඉඩම මොකද්ද? ඒකට තමයි පෙන්නන සතර සතිපට්ඨාන. මෙන්න මේ සතර සතිපට්ඨාන විතරයි පියාට අයිති ඉඩම, මාර්යාට අයිති නැති ඉඩම. කෙනෙක් පියාසතු ඉඩමේ ඉන්නවා නම් එයාට පුළුවන් මොකද්ද? මාර්යාට කැමති දෙයක් කරන්න. ඒ කියන්නේ පියාසතු ඉඩමේ කෙනෙක් ඉන්නවා නම් එයාට මාර්යාව පේනවා. මාර්යාට යව පේන්නේ. මාර්යාසතු ඉඩමේ ඉන්නවා නම් මාර්යාට අපිව පේනවා, අපිට මාර්යාව පේනවා. එතකොට දැන් අපි දැනගන්න ඕනේ මෙන්න මේ පියාසතු ඉදමත් පියාසතු ඉදමේ ඉන්න හැටිත් අපි තේරුම් අරගන්න ඕනේ. අන්නේ පියාසතු ඉදමේ පියාසතු ඉදමේ ඉන්න හැටි තේරුම් කරගත්තාම තේරුම් කරගෙන යම්කිසි කෙනෙක් එහෙම ඉන්නවා නම් අන්න එයාම අන්නර කාරණා හැටි තණ්හාව දුරු කරනවා, තණ්හාව නැතුව ඉන්නවා. ඒත් මෙහා තණ්හාව උපදින පවතින තැන ජීවත් වෙලා ජීවත් වෙමින් තණ්හාව නැති කරන්න බෑ. තණ්හාව නැති කරන්න නම් තණ්හාව ඇති වෙන තැනින් දැරට යන්න වෙනවා. ඒකෙදි අපි මෙහෙම කෙරුවොත්, මෙහෙම බැලුවොත් අපිට මේ ඇහැට පේන මට්ටම ගත්තාම යමක් ඇහැට පේනවා නම් මේ ඇහැට පේන මේ මට්ටම දකින්න මායාවේ ඉඩම හැටියට. මේ ඇහැ ඇහැට පේන රූප මේ හැම දෙයක්ම මායාවක් ඊළඟ. යම් කිසි කෙනෙක් මෙහෙම පෙනෙනකොට පේන දෙයට ඔබෙන් නුවණින් අරගෙන යනවා නම් නුවණින් පේන දෙයට ඔබෙන් ඇත්ත බලනවා නම් එයා හැම වෙලාවෙම ඉන්නේ පියාසතු ඉන්නේ. මෙයා දැන් අද අපේ දැකීම අපේ සිහිය අපේ නුවණ සීමා වෙලා තියෙන්නේ පෙනෙන රූපෙට නේද? ඒ කියන්නේ ඇහත් රූපය දෙකම මාය සතු ඉදම. ඒ ඉදමෙන් එහාට ගිහිල්ලා නැහැ. අපි සතිපට්ඨානය වඩනවා කිව්වහම සතිපට්ඨානය කියනවා අපි කියමු කායානුපස්සනාව ගන්න. කායානුපස්සනාවේදී කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දුමනස. එතකොට කෙලෙස් තවන වැර ඇතුව මනා නුවණ ඇතුව කයේ කයානුව බලන්ට මොකද්ද විනය ලෝකේ අභිජ්ජා දුමනස. ලෝභ දේශ දෙක හික්මන විදිහට මේ රූපයනුව බලන්ට හැම වෙලාවෙම පියාසතු ඉඳමේ ලක්ෂණය තමයි පෙනෙන දේට විතරක් සීමා වෙලා නැහැ. පෙනෙන දේට ඔබෙන් නුවණ අරගෙන ගිහිල්ලා තියෙන හැම වෙලාවෙම සතිපට්ඨාන භාවනාව වඩන හැම වෙලාවකම ලක්ෂණය තමයි පෙනෙන දේට ඔබෙන් නුවණ අරගෙන යන්නේ. මාර්ය සතු ඉඳමේ ඉන්නවා කියන දේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි පෙනෙන රූපයේ ඉක්මවල නැහැ කිසිම වෙලාවක. පෙනෙන රූපයේ තුල ජීවත් වෙනවා කියලා කියන්නේ මාය සතු ඉඳමේ ඉන්නවා. පෙනෙන දේට ඔබෙන් නුවණ අරගෙන. එතකොට ඒකට පරයයන් බොහෝ තියෙනවා. එක එක ක්‍රමවලට බලන්න පුළුවන් අපිට. නුවණ අරගෙන යනවා නම් ඒ හැම වෙලාවකම අපි මාර්යාගේ භූමියේ ඉක්මොලා පියාසතු ඉඳමේ ඉන්නේ. ඒකෙදි හැමදාම මෙහෙම බලබලා ඉන්න ඕනේ නැහැ. මේ විදිහට බලබලා ඉඳලා කෙලෙස් දුරු වෙලා යම් කලක හිත සමාධියල ප්‍රථම ධානය දක්වා ගිය බුදුහාමර පෙන්නනවා. අන්න එදාට මාර්යාගේ ඇස අන්ධකලා. මාර්යාගේ නොදැක්මට ගියා. ආය මාර්යාගේ දැක්මට එයා එන්නෙම නැහැ. මේක කළා ඉවර කරන්න පුළුවන් එක. හැමදාම මුළු ජීවිතේම මෙහෙම බලබලා ඉන්න ඕනේ නැහැ. නමුත් මුල් ටික උත්සාහයෙන් බලන්න වෙනවා. අපි කියමු එකට අර මම උපමාවක් ගන්නද අසුචි පිරෝපු පිටින් සිත්තම් කළ කලයක් තියෙනවා නම් පිටතින් කැටයන් කරපු කලේ පෙනෙන මට්ටම තමයි ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ මායාවේ මට්ටම. එහෙම කලේ පේනකොට මෙතන තියෙන අසුචි නේද කියලා අපි නුවණ අරගෙන ගියොත් නුවණින් අපි පේන දේ වලකලා පේන දෙයට ඔබෙන් අපි ගිහිල්ලා නින්නේ. එතකොට හැම වෙලාවෙම ඒ අරමුණ අතහැරනකොටම පිටිලා තියන්නේ අපිට අපි හිතපු ටිකයි. ඒ කියන්නේ අර කලිය ඇතුලේ තියෙනවා කියන තැන ටිකෙන් තමයි අපේ ජීවිතය විසඳෙන්නේ. දැන් පේන දේ තුල විතරක් අපි ඉන්නකොට අරමුණ අතහැරනකොටම ආපහු අපේ හිත රැඳෙන්න තියෙන්නේ පේන දේ පේන මට්ටම. තේරෙනවද? දැන් මේ අරමුණක් බලනකොට අපේ සිහි නුවණ යෙදිලා තියෙන්නේ සිහිය යෙදিলা තියෙන මට්ටමයි ඊගාව හිතට අරමුණු වෙන්නේ අපිට. දැන් පේන දෙයට විතරක් නම් අපේ සිහිය යොමු වෙලා තියෙන්නේ. මේ අරමුණ අහකට යනකොටම ඊගාව හිතට ආහාර වශයෙන් ඊගාව හිතේ පැවැත්ම වශයෙන් සිහිවෙන්න තියෙන මේ පේන මට්ටමුන් විතරයි. නමුත් අපි සිහියට අලලා දීලා තිබුණොත් මෙහෙම පෙවුනට පේන්නේ මෙන්න මෙහෙම දෙයක් කියලා සිහිය යොමු කළා තිබුණොත් ඇත්ත මේ අරමුණ අතහැරනකොටම ඊගාව හිතට ආහාර වෙන්නේ ඊගාව හිතේ පැවැත්ම වෙන්නේ අර සිහි කරපු ඇත්ත. ඒ නිසා හැම වෙලාවෙම අපිට පුළුවන් නම් මෙහෙම පිනෙනකොට මේ සවිඥානික කයේ පේන දෙයට ඔබෙන් අසුබ වශයෙන් හෝ බලන්න. එහෙම නැත්නම් ධාතු වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ස්වභාවයේ සිකල ධාතු වශයෙන් බලන්න. එමත් බැයිනම් මේ ඇටසකිල්ල හුදුරට නිමිති අරගෙන ඒ නිමිත්ත උදව් කරගෙන පේනකොට මෙහෙම පේන දැනක තියෙන මෙහෙම දෙයක් නේ කියලා ඒ යතහ භූත ස්වභාවය සිහි කරගන්න පුළුවන්. අන්න එතකොට එයා හැම වෙලාවෙම ඉන්නේ මාර්යාගේ කොටස මගහැරලා පියාසතු ඉඳෙන. මොකද දැන් එතනදී එයාට මේ පොඩි ළමයෙක් ලොකු ළමයෙක් ස්ත්‍රියක් පුරුෂයෙක් සුදුයි කළුයි රසනයි කියලා තණ්හාවට තෝරගන්න අරමුණු නැහැ. ආහාර නැහැ. තේරුණේ? එතකොට මේ මට්ටම හැමදාම ඕනේ නැහැ. මේ මට්ටම මෙහෙම බලනකොට ඉස්සෙල්ලාම යාට අතහැරෙන්නේ කාම රාග සංයෝජන. ඒ කියන්නේ දුවා පුතා දේවල් දරුවල් ඉඩකඩම් කියන මට්ටමයි අතහැරෙන්නේ. ඒ හැම තැනම දකින්නේ කො ධාතු වශයෙන්, එක්කෝ අට්ඨික වශයෙන්, එක්කෝ අසුභ වශයෙන් කියන තැනක්. ඊට පස්සේ හිත සමාධි වුණාම ඉබේමයි මේ දේවල් වල කියන ඇත්ත පේන්නේ. එහාට ආපහු වෙන්නේ. එතනින් එහාට ඕරම් භාග්‍ය සංයෝජන, උද්දම් භාග්‍ය සංයෝජන, චිත්තජයසක ධර්ම පිරිසෙන් දැක්කම රූපෙම දෙන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපිට මේ සතිපට්ඨාන කායානුපස්සනාව වැඩුවාම කාමෙන් මිදෙන එකයි වෙන්නේ. අත්ති කායෝතිවා පනස සතිපච්චපට්ඨිතා හෝති. සත්‍ය පුද්ගලෙක් නෝ කායපමණ කැතේන සිය හොඳින් එළඹ සිටිනවා මෙයාට. අන්න ඒ තැන දක්වා වඩන්න ඕන. ඉතින් මෙතෙන්දි මම මතක් කළේ අපිට මේ සසර දුක, ජරා මරණ දුක, දුකක් නම් ඒ දුක නැති කරන්න ඕනේ නම් අපිට වෙනවා තණ්හාව නැති කරන්න. තණ්හාව නැති කරන්න නම් තණ්හාව කියන එක විසිරලා පැතිරලා පවතින කොයි තාක්ද මේ අටලොස් ධාතුව පුරාවම. ඒ කියන්නේ මේ ආයතන තුල ඉඳගෙන තණ්හාව නැතුව ඉන්න ජීවිතයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ කියන්නේ අද අපිට පේනව මත්තමේ හිතල තණ්හාව නැතුව ඉන්නවා කියන කාරණාවක් යෙදෙන්නේ නැහැ. එහෙම තණ්හාව නැති වෙන්න නම් නැති කරන්න නම් අපිට වෙනව මොකද්ද? තණ්හාව උපදින පවතින මේ සීමාවෙම ඔබට යන්න වෙනවා. ඒ තණ්හාව උපදින පවතින සීමාවෙම එළියට යන්න තියෙන එකම පාර තමයි මොකද්ද? මේ පියාසතු ඉඩමේ වාසය කරන එක නැත්නම් සතර සතිපට්ඨානය වඩන එක. ඉතින් සතර සතිපට්ඨානය වඩනකොට ඒකද එක එක පරියායන් තියෙන්නේ, ක්‍රම තියෙන්නේ, කෙනා කෙනාට පහසු විදිහට ගන්න. අර පෙන්නන්නේ හැම වෙලාවෙම මෙතන කෙලස්සවන වැර ඇතුව සතර ගෙවා ගන්න ඕනේ, ජරා මර දුක මිදී ගන්න ඕනේ කියන නුවණ උසහය තියෙන්න වෙනවා. ඒ කියන්නේ දැන් හැම වෙලාවෙම හිත හුරු ආශ්‍රව වලට. ආශ්‍රව කියලා කියන්නේ මේ දකින ක්‍රමයට බලන්න තමයි හිත හුරු වෙලා තියෙන්නේ. මෙච්චර කාලයක් දැකපු පුද්ගලයෙක් මිනිසෙක් කියලා බලන්න අමුතින් 100ක් ඕනේ නැහැ. ඉබේම යෙදෙන්නේ අපේ 100 80 මේ 100 නෙමෙයි. යෙදিলা තියෙන්නේ මේ විදිහට. ඒකෝට හැම වෙලාවෙම මෙහෙම බැලුවොත් තණ්හාව උපදින පවතින සීමාව තුලයි ඉන්නේ. එහෙම වුණු තණ්හාව කියන එක ඇති වෙනවමයි. එහෙම වුණු ජරා මරණ දුක හිස් නෑ. මේ දුක උඩ නේද ඉඳගෙන ඉන්නේ? මේ ජරා මරණ උඩ නේද ඉඳගෙන ඉන්නේ? මේ ජරා මරණ නේද පරිහරණය කරන්න කියලා Tamanට පේන්න ඕනේ, තේරෙන්න ඕනේ. එහෙම දැනිලා එහෙම තේරිලා මෙයින් නිදෙන්න ඕනේ මම කියන උත්සාහය තියෙන්න ඕනේ. ටික ටික හරි අමතක වෙනවා, ආයෙත් මතක් කරලා ගන්නවා, ආයෙත් අමතක කරනවා, ආයෙත් මතක් කරලා ගන්නවා. ඒ විදිහට යන්ට වෙනවා. කොහොමද මේ ඇහැට පේන මට්ටම තුල තියෙන අපේ ජීවිතය හැම වෙලාවකම ඇහේ සීමාවෙන් ඔබට යන්න වෙනවා. කනට ඇහෙනකොට ඇහෙන දෙයට ඔබෙන් නෝන අරගෙන යන්න වෙනවා. ඕකම තමයි අපි අර තව පැත්තකින් ගත්තේ සමාධිත්‍ය කියලා කියන්නේ. පවතින දේ, පෙනෙන දේ පවතිනව නෙමෙයි කියලා අපි කියන්නේ. ඒක එක ක්‍රම වලින් කියන්නේ මේ දුක නැති කරන මඟ, තණ්හාව නැති කරන්න කියලා අන්තිමට ගත්තම සම්මාදිට්ඨිය මිසක වෙන ක්‍රමයක් නැහැ. එතකොට සතර සතිපට්ඨානෙ වඩනකොටත් පිරෙන්නේ සම්මාදිට්ඨිය මිසක වෙන එකක්. ඒ නිසා හැම කෙනෙක්ම පුළුවන් තරම් උත්සාහවත් වෙන්න ඕනේ මේ පියාසතු ඉදමෙන්. ඒක දැන් මේ චතුරාර්ය සත්‍ය සම්මා දිට්ඨිය මේවා තේරෙන්නේ අමාරුයි, පේන දේ තියෙනවා, තියෙන දේ දේනවා කියලා කිව්වා මේවා තේරෙන්නේ නැහැ. එහෙම එච්චර අමාරුවෙන් ගන්න ඕනේ නැහැ. උත්සාහය නුවණ තියෙන, උත්සාහය ඕනකම තියෙන ඕනම කෙනෙකුට එන්න පුළුවන් විදිහට තියෙනවා. අපිට ඕනම කෙනෙකුට බැරි නැහැ මෙහෙම යමක් පුද්ගල භාවයට පේනකොට නුවණින් හිතන්න. මේ පේන අපි කියමුකෝ එක එක රූපයක් ගානේ ඕනේ නැහැ. සමස්තයක් වශයෙන් හිතට අල්ලා දුන්නේ නැහැ. මේ හැමතැනකම තියෙන්නේ ඇට සැකිලි ටිකක් නේ. කියලා පේන දෙයට ඔබ්බේ නුවණ අරගෙන ගිය හැකි. ඈ නැත්තම් කුණු පොකොටක් කිස් ටිකක් නේ, මස් ගොඩ වල ටිකක්, ලේ ගොඩ වල ටිකක් නේ කියලා බලන්න පුළුවන්. ඒකෙදිත් පෙන්වනවා දැන් දවත් වෙන සාකාරයේ එකක් අරගෙන යන්නත් පුළුවන්. කොටස් 32ම ගෙනියන්නත් පුළුවන්. එතකොට කොටස් 32ම එක 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 වශයෙන් ගත්තාම කමටහන් 32ක් කෙනෙකුට මෙහෙම පේන තැනක මෙහෙම තියෙන්නේ කියලා 32ම එක් කරලා ගන්නත් පුළුවන්. 33යි කමටහන් එතනම. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු එක එක හැටියට අරමුණු කරන්නත් පුළුවන්. හතර බාරමුණු කරන්නත් පුළුවන්. දොර කනබුන ආහාරයෙන් හැදුණු රූපනේ කියලා ආහාරය අරමුණු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අක්ටි සංඥාව අරගෙන මේ පේන කොට ඉඳගෙන හිටගෙන ඉන්නවා කියන පුද්ගල භාවයේ අයින් කළා ඇට සැකිලි පිටලා තියෙන ක්‍රමේ බලන්න පුළුවන්. මේ ඕනම ක්‍රමයකට රූපයේ පිරිසිදු දකින්ද බලන්න පුළුවන්. යතහා කායෝ පනස පනීතෝති තථා තථානම් පජානාති. මේ කය යම් යම් ආකාරයකට පිටලා තියෙදි ඒ ආකාරයෙන් දැනගන්න. දැන් මෙහෙම පේනකොට උන්න හොඳට බලනවා දැන් ඇට සැකිල්ල පිටලා තියෙන හැටි අරගෙන යනවා. හිතගෙන ඉන්නවා කියනකොට දැන් තියෙන්නේ මෙහෙමයි නේද. කතා කෙනෙක් එක්ක කතා කරනකොට උනත් නුවණි අරගෙන යනවා. ඊට පස්සේ මෙහෙම වඩලා හුරු වුණාම ඒ විදිහටම පේන්න ගන්නවා. දැන් අපි මේ හිත හුරු කළ නැති හින්දානේ අර මිහින්තලේ ඉඳලා ඉතර මිහින්තලේ කියලා කිස්ස කියලා ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේ කරන ආර්ථික සංඥාව වඩන. ඉතින් ස්වාමීන් වහන්සේ මිහින්තලේ ඉඳලා ශ්‍රීමබෝධිය වඳින්න අතන මගදී යද්දී ඒ ස්වාම පුරුෂයෙක්ව තරහ වෙලා එක් ස්ත්‍රියක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මගදී හම්බෙනකොට මේ ස්ත්‍රිය මොකද කරන්නේ දැකලා hina වෙනකොට මේ දත් එක හේනකොටම හම්බුනත් සග්ගාල අටි සංඥාව මතක් වුණා. මුළු ශරීරෙම ඇට ටිකක් විදැයි. දැකලා ඒ මොහොතේම හිත සමාධි වෙලා ඒ අරමුණම විදර්ශනා කළ රහත් වුණා. ඊටසේ ස්වාම පුරුෂයා ඇවිල්ලා යනකම් ස්වාමීන් මේ ස්ත්‍රියක් ගියාද කියලාම ඇට සැකිල්ලක් නම් ගිය දැක්කද කියලා. ඒ වගේ ඒක තස්සා දන්ත ටිකන් දිස්සා පුබ්බ සංඥාන් අනුසරි තත්ථේවසෝ චිතෝ තේරෝ අරහත්තම පාපුනි කියලා ඒ දත් ඇට ටික දැකලා එතනම ඉඳලා ඒතුරුන්වහන්සේ රහත් වුණා කියලා පෙන්නනවා. ඉතින් ඒ වගේ අපිට හුරු කරන්න පුළුවන් නම් හුරු කරනවා කියනකොට දැන් ওই භාවනා කරනවා කියනකොට ඒවා දහමක් ඇසුරු නොකරන ලෝකයක කතා කරන්නේ නැහැ කියලා කියන්නේ දොර පිස්සෝ කියනවා. ඒ හින්දා තමන් නුවන් තාත්තේ කියනකොට මේ මොන තාත්තේද මේ ඇට ගොඩක්නේ තියෙන්නේ කියලා කියන්නේ නැහැ. ඒ ලෝකයේ එක වෙනම ඒක නුවන්ින් වෙනම බලා ගන්න ඕනේ. නමුත් පුතා කියන තැන තාත්තා කියන තැන මම කියන තැනත් මේ තියෙන්නේ මෙහෙම සිද්ධියක් නේ කියලා තමන් ශනිකව නුවන්ින් පී කරගත. මේ සිහිය නුවන් බොහොම වේගවත්. ඒ නිසා අමාරු නැහැ. ඒ වගේම මහා ගැඹුරු දර්ශන වලට යන්න ඕනේ. කෙනා ටික ටික හරි උත්සාහවත් වෙන්න විශේෂයෙන්ම අපි සිල් ගන්න වගේ එනවා කියලා කියන්නේ. ගෙවල් දුරවල් වල ඉඳගෙන මේ භ්‍රමචර්යාව හැසිරෙන්න අමාරුයි. හිත හදාගන්න අමාරුයි. ඉතින් මේ වගේ ස්ථානයකට ඇවිල්ලා සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ එදාට හරි අර ආස්ව චිත්තයේ මකලා මේ සම්මා දිට්ඨිය නැත්නම් සතර සතිපට්ඨානේ වඩා ගන්න ටිකක් ඉඩවස්තාව සලසගත් එක මේ කරන්නේ. එහෙම නැත්නම් සිල් සමාදන් වුණා කියලා ස්වාමීන් වහන්සේ සිල් දුන්නා අපි සිල් ගත්තා. දැන් සිල් හරි කියන තැනකින් ඉඳලා තේරුමක් නැහැ. අපි නිකන් අතුන විහිළුවක් කළා වැඩක් නැහැ. ඒ නිසා හේත දවසේදී හැම කෙනාම පුළුවන් තරම් තමන්ට ලැබුණු මේ විවේකින් දැන් ආහාර පාන ටිකක් කවුරු හරි අරගෙන දෙනවා, ඒ වගේම ධර්මවල බලා ගන්න, ජීවල් දරවල බලා ගන්නත් නැහැ. තමන් මේ කාය විවේකේ හදාගත්තේ මේ හෙට දවසේ හරි මාර්යාගේ ඉඩමෙන් අහකට යන්න හුරු වෙන්න. හෙට දවසේදී නැත්තම් මේ පෝය දවසේදී ටික ටික හරි ඔයගොල්ලෝ හුරු වුණොත් ඊට පස්සේ ඒ හුරුෙන් ගෙදර දොරේදී පුළුවන්. ඒ හින්දා හැම කෙනෙක්ම ටික ටික හරි දැන් රැ නිදා ගන්නකොටත් පිටික් ටිකක් කියලා තුන් ගෝ වන්දනා කරලා නිින්ද යනකම් ඈ පියාසතු ඉඩමේ ඉඳ මාර්යාගේ ඉඩමෙන් බහැරට ගිහිල්ලා ඉඳ ටික ටික උසාවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ හැම වෙලාවෙම ඇහැට පේන දේට ඔබෙන් නුවණ අරගෙන යන්න. හොඳට මතක තියාගන්න ඇහැ රූපේ ආරම්භ කොටනම් පවතින්නේ අපි ආරාමයක නම් වාසය කරන්නේ. කන සද්දේ ආරාම කොට පවතින්නේ අපි ආරාමයක නම් ඉන්නේ. නාසයේ ගන්ධය ඒ ආරාම කොට පවතිනවා අපි ආරාමයක වාසය කරනවා නම් ඒ කියන්නේ ජරා මරණයක වාසය කරනවා කියලා දකින්න. ඊට පස්සේ කියනවා අපි ඇහැ රූපයට නිකේතනයක් කියනවා. ওই නිකේතන තියෙන්නේ මේ නවයන්. කන සද්දේට නිකේතනයක්, නාසයේ ගන්ධයට නිකේතනයක්. ඉතින් නිකේතනයක ඉන්නවන ජරා මරණ හිස් නැහැ. ජරා මරණ ලැබෙයි. ඒකයි රහතන් වහන්සේලාට කියන්නේ අනිකේතසාරි. නිකේතන වල නතර වෙන්නේ නැහැ. ඔය ගහක් යටක, ගලක් යටක ඉන්නා මිසක නිකේතන වල ඔය රෙක්ටවුස් වල ඔය ඉන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ මේ ආරාම වලින් නිකේතන වලින් පුළුවන් තරම් බැහැරව ගහක් යට ගලක් යට ඉඳගෙන භාවනා කරනවා. ඒ ගහක් ඇත්ත ගලක් ඇත්ත ඉඳගෙන භාවනා කරනා වගේ තමයි සතර සතිපට්ඨානය වඩනවා. අමුතුෙන් රෙක්ටවුත් වල යන්න උනේ නැහැ. මේ ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පංචකාමයේම තියෙනවා මේ රෙක්ටවුත් එකේ. ඒකේ තමයි අපි මෙච්චර කල් ඉන්නේ හැමෝම. ඉතින් ස්කෝප් භෝගි ස්ථානික. ඉතින් ඕවෑ ඉන්නේ ආර්යයන් වහන්සේ. දැන් සිල් ගත්තාම සිල් ඇඳුමත් ඇඳගෙන ලැජ්ජ නැද්ද රෙක්ටවුත් එකේ ඉන්නේ? ආ ලැජ්ජයි දෙන්නේ. ඒ කියන්නේ අරක්කු බොන මිනිස්සු ඉන්නවා, සූදුකාරයෝ ඉන්නවා, නුවේක් නරක වැඩ කරන මිනිස්සු ඉන්නවා, රෙක් හවුස් වල ඉන්නවද නැද්ද? ඉන්නවා. ඉතින් ඒ ඔක්කොම මේ නිකේතනේ ඉන්නවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පුට්ටබ්බ ඕවා තුල ඉන්නවා කියලා කියන්නේ ඔගොල්ලෝ සිල්ෙද්දත් පොරොත් රෙක් හවුස් එකේ ඉන්නවා. හරිද? හෙට දවසේදී ඕගොල්ලෝ දැන් සතරෙන් එතර වෙන්න නම් සතරෙන් එතර වෙන්න අය පිළිවෙත් පුරන අය ඉන්න කොහෙද? එක්ක ගහක් යට, ගලක් යට, නැත්නම් පිදුරු ගුහාවක එක්ක කුටියක ඔය වගේ දනකන ඉන්නේ නේද? එහෙනම් හෙට දවසේදී ඇතුළත දැන් ඉන්නේ කොහෙද? හැබැයි මෙහෙමයි, රෙක්ට් හවුස් එකේ එක්ක අරහෙම ඉන්නවා නම් අවන්හලකට ගිහිල්ලා ඉන්නවා නම් සිල් රෙද්ද ඉතින් ගලවලා ඉන්න වෙනවා. මොකද නැත්තම් ලැජ්ජාවෙ බෑ සිල් රෙද්දක් දාගෙන ඕගොල්ලෝ රෙක්ට් හවුස් එකේ හිටියෝ. ඒ හින්දා හෙට දවසේදී කරන්න ඕනේ මොකද්ද? අවන්හල් ගානේ රස්තියවදු වෙන්න එපා. කරන්න ඕනේ ගහක් ගලක් යටට ගිහිල්ලා සතර ගෙවා ගන්න උත්සාහ කරන්න. අන්න එහෙම කෙරුවොත් දාන දෙන කට්ටියගේ ඒ දානයත් ආනිසංස වෙනවා. අපි යමක් සඳහා නම් ආවේ ඒකත් සාර්ථක වෙනවා. නියම නෙක්කම් මේ කියන්නේ ඒක. ගෙදරින් පිට වෙලා මම නිවන් දකින්න යනවා, පන්සලට යනවා කියලා හොරෙන් සරේ රෙක් අවුත් වල ගිහිල්ලා හරියන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මේ මාර්යාගේ සීමාවෙන් අයින් වෙලා පියාසතු ඉඳමේ ඉන්න හැම දිනාටම මේ දේශනාව හේතු උපනිශ්චේම වේවා. මේ දැනගන්න එහෙම මොකක් තියෙනවද?